ගෝවින්දන් කරුණාකරන් you have 8 minutes
කෞරව සභයේ தலைமைதாங்கும் தலைவர் அவர்களே இன்று covid 19 சம்பந்தமாக அதற்கு தேவையான பணத்தை பெற்றுக் கொள்வதற்கான குறைநிரப்பு பிரேரணை தற்போது விவாத பொருளாக இருக்கின்றது உண்மையிலேயே கட்சி வேதமற்று இந்த கொடிய நோயை ஒழிப்பதற்கு நாங்கள் அனைவரும் ஒன்று திரள வேண்டும் என்று இன்று சபையிலே அனைவரும் பேசிக் கொண்டிருக்கின்றோம். உண்மையிலேயே இந்த கோவிட் தொற்றை ஒழிப்பதற்காக இரவு பகலாக பாடுபடும் வைத்தியத்துறை சுகாதாரத்துறையினரை நாங்கள் பாராட்ட வேண்டும். உள்ளூராட்சி அமைப்புகளும் இதில் பங்கு கொள்கின்றார்கள், அவர்களுக்கும் எமது பாராட்டுக்களை நாங்கள் தெரிவித்துக் கொள்ள வேண்டும். இவர்களுக்கான வசதிகள் பூரணமாக கிடைப்பதற்கு அரசு ஆவண செய்ய வேண்டும். சுகாதாரத்துறையினர், தாதியர்கள் போன்றோர் கடந்த சில நாட்களாக வாரங்களாக தங்களுக்கு தேவையான வசதிகள் கிடைப்பதில்லை என்பதை இட்டு அங்காங்கே ஆர்ப்பாட்டங்கள் நடத்தி கொண்டிருக்கின்றார்கள். உண்மையிலேயே அரசு அவர்களை நல்ல முறையில் கவனிக்க வேண்டும். அவர்களது நியாயமான கோரிக்கைகளை கவனத்தில் கொண்டு அவர்களது சேவையை நாங்கள் பாராட்ட வேண்டும். இருந்தாலும் வைத்தியத்துறையையும் சுகாதாரத்துறையையும் சுயமாக இயங்க விடாமல் இன்று இராணுவத்தினர் அந்த கோவிட் தொற்றின் செயலணிக்குள் அவர்களை உள்வாங்கி இருப்பது மிகவும் வேதனைக்குரிய விடயமாக சுகாதாரத்துறையினர் கூட பார்க்கின்றார்கள். அவர்களது கைகள் கூட நியாயமான தங்களது சேவைகளை செய்து கொள்வதற்கு முடியாமல் இருக்கின்றார்கள். இன்று முதல் தடவையாக இந்த பாராளுமன்றத்திற்கு வருகை தந்திருந்த முன்னாள் பிரதமர் ரணில் விக்ரமசிங்கே அவர்கள் தனது 44 தொடர்ச்சியான பாராளுமன்ற பிரதிநிதித்துவத்தின் அடிப்படையில் சில ஆக்கப்பூர்வமான ஆழமான கருத்துக்களை தெரிவித்திருந்தார். பாராளுமன்ற உறுப்பினர்களுக்கும் அமைச்சர்களுக்கும் ஜனாதிபதிக்கும் கூட மக்கள் ஆணையை வழங்கியிருக்கின்றார்கள். இந்த நாட்டை நன்றாக கொன்று நடத்துவதற்காக அமைச்சரவை இருக்கின்றது, பிரதமர் இருக்கின்றார், ஜனாதிபதி இருக்கின்றார், அவருக்கு கீழே செயலாளர்கள் பணிப்பாளர்கள் பல துறையிலும் இருக்கும் போது சுகாதாரத்துறையினர் அவை சார்ந்த நிபுணர்கள் இந்த கோவிட் தொற்றை ஒழிப்பதற்கு பாடுபட்டிருக்கும் போது இராணுவத்தின் தலையீடு அதற்குள் இருப்பதை அவர் கண்டித்திருந்தார். உண்மையிலேயே வரவேற்கத்தக்கது. இந்த கோவிட் 19 மக்கள் பலவிதத்திலும் இன்று மிகவும் கஷ்டத்திற்குள்ளாகி இருக்கின்றார்கள். அவர்களது தோள்களிலே சுமக்க முடியாத சுமைகள் இன்று சுமத்தப்பட்டிருக்கின்றது. உண்மையிலேயே இப்படி கோவிட் தொற்றினால் தங்களது அன்றாட தொழில்களை இழந்திருக்கும் கூலி தொழிலாளிகள், விவசாயிகள், மீன்பிடி தொழிலாளர்கள் போன்றோர் மிகவும் கஷ்டமான சூழ்நிலையில் வாழ்ந்து கொண்டிருக்கும் போது இந்த அரசு என்ன செய்கின்றது? எரிபொருள் விலையை உயர்த்தி இருக்கின்றீர்கள். இந்த எரிபொருள் விலை உயர்வினால் கடலுக்கு மீன்பிடிக்க செல்பவர்களோ விவசாயத்திற்கு தங்களது மின் பம்பிகளை நீரிறைக்கும் பம்பிகளை பாவிப்பதற்கு மிகவும் சிரமத்துக்குள்ளாகின்றார்கள். ஆட்டோ சாரதிகள் கூட மிகவும் கஷ்டப்படுகின்றார்கள். இதனால் என்ன நடக்கின்றது? அடிப்படை வறுமை கோட்டின் கீழ் வாழும் மக்கள் மேலும் மேலும் துன்பங்களை சுமந்து கொண்டிருக்கின்றார்கள். இங்கு இந்த கோவிட் தொற்றினால் முதலாளிமார் தங்களது வரி சலுகைகளை பெற்று தாங்கள் தங்களது வியாபாரத்தை கொண்டு நடத்தி கொண்டிருக்கின்றார்கள். பெரிய பெரிய வியாபாரிகள், சிறு வியாபாரிகள், வங்கிகளிலே கடன் எடுத்தவர்கள் தங்களது வங்கி கடன்களை கட்ட முடியாமல் திண்டாடுவதற்கு மேலாக கூலி தொழிலாளிகள் பசியினால் வாடுகின்றார்கள். முதலாளிமார், பெரிய பெரிய முதலாளிமார் தங்களது வாழ்வாதாரத்தை மேல் உயர்த்தும் போது அடிமட்ட மக்களது வயிற்றிலே நாங்கள் அடிக்கும் ஒரு நிலைமை உருவாகி இருக்கின்றது. இதற்கு எல்லாம் மேலாக இன்று எக்ஸ்பிரஸ் பேர் கப்பல் இந்த நாட்டிற்கு வந்து இந்த எமது கடற்பரப்பை அழித்ததன் ஊடாக பல கஷ்டத்தின் மத்தியிலே கடல் தொழிலாளர்கள் வாழ்வது மாத்திரமல்ல, கடல் உணவை உண்பதற்கு கூட இந்த நாட்டிலே மக்கள் சிந்தித்துக் கொண்டிருக்கின்றார்கள். பல பாகங்களிலும், இலங்கையின் பல பாகங்களிலும், மேற்காக இருக்கலாம், தெற்காக இருக்கலாம், வடக்காக இருக்கலாம், இன்று கிழக்கில் கூட பல கடலாமைகள் இறந்து கரையொதுங்குகின்றன. டொல்பின்கள் கரையொதுங்குகின்றன. ஊர்காவல் துறையிலே ஒரு திமிங்கிலம் கூட கரையொதுங்கி இருக்கின்றது. ஆனால் ரசாயன பகுப்பாய்வுக்கென்று அதன் பாகங்களை எடுத்து செல்லும் சம்பந்தப்பட்ட துறையினரும் அரசும் அந்த கடல் உயிரினங்கள் இறப்பதற்கான காரணத்தை கூறுகின்றார்கள் இல்லை. அதை மக்களுக்கு விளங்கப்படுத்த வேண்டும். அதற்கு மேலாக இன்னொரு விடயத்தை நான் கூற வேண்டும். சந்தோஷமான விடயம், நேற்று இந்த சபையிலே அமைச்சர் நாமல் ராஜபக்ச அவர்களினால் பயங்கரவாத தடுப்பு சட்டத்தை மீள்பரிசீலனை செய்வது, நீண்ட காலமாக சிறையிலே வாடிக்கொண்டிருக்கும் எமது உறவுகளை, அரசியல் கைதிகளை விடுதலை செய்வது சம்பந்தமாக ஒரு அறிக்கை இங்கு விடப்பட்டிருக்கின்றது. உண்மையிலேயே தமிழ் தேசிய கூட்டமைப்பு அதை வரவேற்கின்றது. இந்த விடயம் நீங்கள் 2009 பிறகே செய்திருக்க வேண்டும். 2009 12,500 போராளிகளை புனர்வாழ்வு அளித்ததாகவும், அவர்களில் 3,500 பேருக்கு தொழில் வாய்ப்பு பெற்றுக் கொடுத்ததாகவும் கூறும் நீங்கள் ஒரு சில நூற்று கணக்கான போராளிகளை 30-40 ஆண்டுகளாக சிறையில் வைத்திருப்பதை பற்றி நீங்கள் ஏற்கனவே சிந்தித்திருக்க வேண்டும். இன்று இந்த நாடு ஜிஎஸ்பி பிளஸ் சலுகை, அமெரிக்க காங்கிரசிலே அறிக்கை என்பனவற்றின் ஊடாக சர்வதேசத்தின் அழுத்தங்கள் வரும்போது இதை செய்ய வலிக்கிறீர்கள். இருந்தாலும் காலம் கடந்த ஞானமாக நாங்கள் அதை வரவேற்கின்றோம். நீண்ட காலமாக சிறையில் உள்ளவர்கள் மாத்திரமல்லாமல் கடந்த காலங்களிலே முகப்புத்தகங்கள் மூலமாகவும் வேறு பல சமூக வலைத்தளங்கள் ஊடாகவும் சில சிறிய சிறிய குற்றங்களுக்காக தங்களது பதிவுகளை பதிவு செய்தார்கள் என்பதற்காகவும் பயங்கரவாத தடை சட்டத்தின் கீழ் அவர்களை பிடித்து நீங்கள் பிணையில்லாமல் அந்த சிறைகளிலே அடைத்திருக்கின்றீர்கள். அவர்களை கூட நீங்கள் மாற்ற வேண்டும். பயங்கரவாத தடை சட்டத்தை நீங்கள் மீள்பரிசீலனை செய்யக்கூடாது. பயங்கரவாத தடை சட்டத்தை முற்றுமுழுதாக இந்த நாட்டிலே ஒழித்தீர்கள் என்றால்தான் இந்த நாடு சுவீட்சமடையும் என்பதை நீங்கள் தெரிந்து கொள்ள வேண்டும். 78 ஜேஆர் ஜெயவர்தன் அவர்களினால் இந்த பயங்கரவாத தடை சட்டம் கொண்டுவரப்பட்டது. இந்த பயங்கரவாத தடை சட்டத்தின் ஊடாக இந்த நாட்டிலே நடந்த போராட்டத்தை உங்களால் முடிவுக்கு கொண்டு வர முடிந்ததா இல்லையே? 2009 எத்தனையோ நாடுகள், வெளிநாடுகள் உதவி செய்ததன் காரணமாகத்தான் இந்த போராட்டத்தை முடிவுக்கு கொண்டு வந்தீர்கள். இன்றைக்கு அதே நாடுகள் உங்களுக்கு இந்த போரை முடிவுக்கு கொண்டு வருவதற்கு உதவி செய்த அதே நாடுகள் உங்கள் மேலே மேலே பல பிரச்சனைகளை, பல திணிவுகளை திணிக்கின்றார்கள். அந்த வகையில் தான் இந்த பயங்கரவாத தடை சட்டத்தை மீள் பரிசீலனை செய்வதற்கு நீங்கள் முற்படுகின்றீர்கள். நேற்றைக்கு முதல் நாள் கௌரவ ராஜாங்க அமைச்சர் ரவியாளேந்திரன் அவர்கள், பாதுகாப்பு உத்தியோகஸ்தர், மட்டக்களப்பு அவரது பாதுகாப்பு உத்தியோகஸ்தர் ஒருவரை சுட்டுக் கொண்டிருக்கின்றார். தனக்கும் அதற்கும் சம்பந்தம் இல்லை என்று அமைச்சர் கூறியிருந்தாலும் ஒரு போலீஸ்காரருக்கு எந்த விதமான ஒரு அதிகாரமும் இல்லை ஒருவருக்கு மரண தண்டனை வழங்குவதற்கு. அவர் அத்துமீறி ஏதாவது செய்ய வழிக்கட்டிருந்தால் கூட அந்த போலீஸ்காரர் அவரை சுட்டிருந்தால் கூட காலுக்கு கீழே சுட்டிருக்க வேண்டுமே தவிர கொலை செய்யும் அதிகாரம் அவருக்கு இல்லை. எனவே அந்த ராஜாங்க அமைச்சரும் இந்த அரசும் அந்த இறந்த இளைஞனுக்கு சரியான நிதியை விடைபெறுகின்றேன். நன்றி.
கரு லலித் எல்லாவது மெத்துமாவுத்துமாட மினித்து தாயக்க காலாக தேனோ இட்டு கலிங் அஜித் ராஜபக்ஷ மந்துமா மூலா சென்ட்.
கரு மந்திரித்துமா ஆரம்பகரான் ගරු මන්ත්‍රමණී මම ඇත්තටම පළමුව විපක්ෂයට කියන්න ඕන අර විපක්ෂයේ සියලුම කතා අහගෙන ඉන්නකොට අපිට තේරිච්ච දේ තමයි විපක්ෂයේ හිතාගෙන ඉන්නේ මේක මේ අපේ රටට විතරක් ඇතිවෙච්ච ව්‍යසනයක් කියලා. එහෙනම් අපි මතක් කරලා දෙන්න ඕන මේක අපේ රටට විතරක් නෙමෙයි මේක ගෝලීය වසංගතයක් මුළු ලෝකයටම ඇතිවෙච්ච වසංගතයක්. ඒ අභියෝගය තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ රජය බාරාන් තින්. අපි මතක් කරන්න ඕන අපි ඒ හැම වෙලාවෙම අපේ ආණ්ඩු ඒ අපි අභියෝග ජයගත් ආණ්ඩු අපිට මතකයි එදා උතුරුනගරයේ යුද්ධය තීච්ච වෙලාවෙදී ඒ එක්සත් ජාතිපක්ෂ රජයන් ඒ වෙලාවේ කිව්වේ ඒ කොටස එල්ටීටී එකට දීලා මේක ඉවර කරමු කියලා. ඒ තැනට ගෙනාවා. ඒ අභියෝගයේ ජයගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දෙන්නත් එක්ක එකතු වෙලා. ඒකින්ද පැහැදිලිව අපි මතක් කරන්න ඕන මේ අභියෝගෙත් අපි ජය ගන්නවා. ජනතාව එදා අපේ දානේ දුන්නා වගේ මේ ගමනත් අපි ඒ අභියෝගයේ බාර අරගන්න ජනතාවට අපේ දානේ දෙනවයි කියන එක අපි මතක් කරන්න කැමතියි. අජිත් මාන්නපෙරුම මන්තුමා ප්‍රකාශයක් කළා. එතුමා කිව්වා මේ 5000 දෙනකොට දේශපාලන ભેදයට දෙන්න කියලා. අපි මතක් කරන්න ඕන මේ 5000 දේශපාලන ભેදයට නෙවෙයි දෙන්නේ. මේ 5000 සියලුම නිලධාරි එකතු වෙලා ගමේ ගාමීය කමිටුව එකතු වෙලා තමයි 5000 දෙන්නේ කාටද කියලා තීන්දුව කරන්නේ. හැබැයි දේශපාලන ભેදයක් වුණා මෙතන. ඒ වෙනම කුත් නෙවෙයි. එදා එක්සත් ජාතිපක්ෂයේ යහපාලන රජයේ තියෙන කාලේ සමෘද්ධි දෙන්න තීන්දුව කළා. සමෘද්ධි දෙන්න තීන්දුව කළාට පස්සේ ඒ සමෘද්ධි දුන්නේ කාටද? සමෘද්ධි දුන්නේ කෙලින්ම එක්සත් ජාතිපක්ෂ සහකා සමිතිය හරහා. සහකා සමිතිය හරහා දුන්නේ. ඒ දීලා විතරක් නවත්වුවේ නැහැ. ඊට පස්සේ පොරොත්තු ලේඛනයක් හැදුවා. ඒ පොරොත්තු ලේඛනයේ සම්පූර්ණ දැම්මේ එක්සත් ජාතිපක්ෂයේ සහකා සමිතිය වල කියන අය. අද ඒ නිසා තමයි එදා එක්සත් ජාතිපක්ෂයේ ඒ හදපු පොරොත්තු ලේඛන නිසා තමයි ගම්මට්ටමේ සුදුසු කෙනාට ඒ 5000 දෙන්න බැරි වෙලා තියෙන්නේ. අද ඒ නිසා තමයි නැවත කමිටුවට තෝරන්න වෙලා තියෙන්නේ ඒ සුදුසු කෙනා කවුද කියලා. ඒකින්ද අජිත් මාන්නපෙරුම මන්ත්‍රීමා ඇතුළු විපක්ෂයට අපි මතක් කරන්න ඕන අද සුදුසු කෙනාට 5000 දෙන්න බැරි වෙලා තියෙන්නේ එදා එක්සත් ජාතිපක්ෂයේ මේ කරපු වැරද්ද නිසා. ඒ වැරද්ද නිසා තමයි එහෙම දෙන්න වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මතක් කරන්න ඕන මේ කොරෝනා වසංගතය විහිළුවකට ගන්න එපා. විහිළුවකට ගන්න නැතුව මේක රජයට උදව් කරන්න, මේ ජනතාව මේක මුදව ගන්න, රජයට උදව් කරන්න. නැතුව මේ අද විපක්ෂය මේක විහිළුවකට අරගෙන මේක මේගොල්ලෝ දේශපාලනයට අරවගෙන තියෙනවා. එනිසා අපි මතක් කරන්න ඕන මේ වෙනකොට අපිට මේ රටේ මේ වෙනකොට ආසාදිතයෝ 243,913 දෙනෙක් මේ වෙනකොට ඉඳලා තිනවා. ඒකත් එක්කම මේකෙදි අපිට මතකයි මරණ වෙලා තිනවා, මිය ගිහිල්ලා තිනවා 2704ක්. දැනට සුව වුණු ගාමට දැනට රෝහල් වලින් සුව වෙලා ගිය ගණන 209,296ක් වෙනවා. ඒ නිසා අපි තවමත් රෝහල් වල ඉන්නවා ගරු මන්තුමනි 31,984ක් තවමත් රෝහල් වල ඉන්නවා. ඒ නිසා විපක්ෂය මේක තේරුම් ගන්න ඕන. ජනතාවට කරදරයක් වෙනකොට විපක්ෂය මේකට හිනා වෙලා හරියන්නේ නැහැ. මේක මුදුගන් රජයත් එක්ක එකතු වෙන්න ඕන. Taman නැවත බලයට එන්න කොහොමද කියලා හිතලා හරියන්නේ නැහැ. ජනතාව ඉන්න ඕන බලයට එන්නත්. ඒක නිසා Taman මේක බලයට එන්න හිතන්නේ නැතුව රජයට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කියන එක මම විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. ඒක ඇත්තටම අපිට මතකයි අපි අද රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා හිටපු විපක්ෂ නායකතුමා අද නැවත පාර්ලිමේන්තුවට ආවා. එතුමාට අපි සුබපතන ගමන්. අද කාටවත් පැහැදිලි වෙනවා ඒ එතුමාගේ කතාවත් එක්ක මේ රටේ විපක්ෂ නායක කිරියුත් කවද කියලා. අද කාටවත් පැහැදිලි වෙනවා. අපි එළියට ගියාම එක්සත් ජාතිපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3-4 දෙනෙක් කතා කළේ අපිට කිව්වා විපක්ෂ නායකතුමාගේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කතාව සංසන්දනය කරලා බලන්න කියලා. කොච්චර බුද්ධිමත් කතාවක්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ කියලා එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීවරු අපිට කිව්වේ. ඒක නිසා තමුන්නාන්තර පොඩ්ඩක් ඉන්න බලාගෙන අද එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීවරු අද එකතු වෙනවා. අද විපක්ෂ නායකතුමා ඉන්නකන් විතරයි සද්දයක් නැතුව හිටියේ. විපක්ෂ නායක ගියා විතරයි රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක ඔක්කොම ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තා. ඒක නිසා මේ රනිල් වික්‍රමසිංහ අපේ ප්‍රශ්නේ නෙමෙයි, අපේ ප්‍රශ්නේ නැහැ අපේ ආණ්ඩුවේ. ඒක නිසා මම තමුන්නාන්තරට කියන්නේ විපක්ෂයේ ප්‍රශ්න ටික බේර ගන්න, විපක්ෂයේ ප්‍රශ්න ටික බේර ගන්න. අපි මේ අභියෝග ජය ගන්න අපි වැඩපිළිවෙල හදන්නම්. අද මේකත් එක්කම අපි මතක් කරන්න ඕන මේ එන්නත් දෙන වැඩපිළිවෙල. මේ වෙනකොට අපි එන්නත් දෙන වැඩපිළිවෙලේදී අපි මතක් කරන්න ඕන මේ වෙලාවේදී අපි එන්නත් මේ රටට 33,1923 මේ වෙනකොට ගෙන්නලා තිනවා. ඒ නිසා තව මාස 3-4ක් යනකොට මේ අභියෝගෙත් අපි ජය ගන්නවා. යුද්ධය අවසන් කරනකොටත් අපිට කිව්වේ ඕමයි. අපිට මතකයි කිරෙල්ල මහත්තයා කියපු දේවල්, මන්ත්‍රීවරයා කියපු දේවල්. ඒ නිසා ඕන මෝඩියෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා. අද ඒ වගේම තමයි මේ වෙලාවෙත් මේකට හිනා වෙනවා. ඒක නිසා අපි කියන්න කැමති අපි මේ තව මාස 3-4ක් යනකොට තමුන්නාන්සලා හිතන දේවල් වෙන්නේ නැහැ. මේ රට මේ කොරෝනා යුද්ධයත් අපි ජය ගන්නවා කියන එක අපි මතක් කරන්න ඕන. මේකෙදි අපි කියන්නේ තමුන්නාන්සලාට පැහැදිලුව මේක අපි දැකපු දෙයක් තිබුණා. අපි මේ වෙලාවේ ගරු මන්ත්‍රීමනි අපි මේ එන්නත් කිරීම අපි ඉතාමත් හොඳට කරගෙන යනවා. මේක සමහර විපක්ෂයට බලා ඉන්න බෑ. මම දැක්කා අජිත් මාන්නම් පෙරුම මන්තුමා කියනවා සමහරු ගිහිල්ලා තමන්ගේයට ගහගන්න යනවා කියලා. අපි මතක් කරන්න කැමති මොරටුවේ නගරාධිපතිතුමාටත් උනේ හොඳ දෙයක් කරන්න ගිය එතන නගරාධිපතිතුමා සියලු සැලසුම් කළා. ඒ අංක ටික ලබා දුන්නා ඒ තමන්ගේ වසම එන්නත් දෙන ග්‍රාම සභාවසම. ඒකදී තමයි මේ ප්‍රශ්නයක් ඇති උනේ. නැතුව එතුමා වැරදි වැඩක් කරන්න ගියේ නෑ එතන. ඒ වගේම තමයි අපි දැක්කා බණ්ඩාරගම් ප්‍රදේශයේ අපි ඉතාමත් ක්‍රමානුකූලව අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන ගියා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනකොට මේක බලා ඉන්න බෑ එක්සත් ජාතිපක්ෂයේ අයට. අජිත් පෙර මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලයේ අය අපි ගමින් ගමට වෙලාවල් දීලා ගෙන්නනකොට මොකද ගමට ප්‍රචාරය ඇව්වේ මේ බේත් ඉවරයි ඔක්කොම ඉක්මනට යන්න කියලා. යන්න කියලා ගිහිල්ලා එතනට මාසෙනගක් එකතු කළා. නැති ප්‍රශ්නයක් එතන ඇති කළා. අන්තිමට අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඒ සියලු දෙනාම ගෙන්නලා අපි සාකච්ඡා කළා. ඇත්තටම දේශපාලන ගැටලුවක් වුණාද කියලා ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සියලු දෙනා කිව්වේ මෙතන එහෙම කිසිම දෙයක් වුණ නැහැ කියලා. ඒකින්ද අපි කනවාටු වෙනවා එක්සත් ජාතිපක්ෂයේ තනින් තන මේ වගේ ආරවුල් මේ වගේ ව්‍යුහල් ඇති කළා. මේ ප්‍රශ්නේ නැති ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ කිරීම පිළිබඳව අපේ කනගාටුව මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕන ගරු මන්ත්‍රීමනි මේ අපි දැක්ක ඊයේ අර එක්සත් ජාතිපක්ෂය පෙට්‍රල් ඩීසල් වැඩි වුණාට අපි
දැක්ක
විරෝධතාවයක් ඉදිරිපත් කරනවා. පෙට්‍රල් ඩීසල් වැඩි වුණාට අපි නම් විපක්ෂයේ හිටියා නම් අපි එන්නේ ඔය නෙමෙයි. අද මේගොල්ලෝ එන්නේ ඒ පෙට්‍රල් ඩීසල් වාහනවලම තමයි එන්නේ. මේක විපක්ෂයට මේ විරෝධයක් ඉදිරිපත් කරගන්නවක්වත් දන්නේ නැති විපක්ෂයක් ඉන්නේ. මගේ ඉතිහාසයේ දැකලා තියෙන දුර්වලම විපක්ෂයේ තියෙන්නේ අද මේ කාලේ කියන එක අපි මතක් කරන්න ඕන. දුර්වලම විපක්ෂයේ තියෙන්නේ මොකද විපක්ෂයට ජනතාවට තියෙන විරෝධයක් ඉදිරිපත් කරගන්නවක්වත් දන්නේ නැති විපක්ෂයක් තමයි අද මේ වෙනකොට තියෙන්නේ. ඒකින්ද අපි මතක් කරන්න ඕන අපි මේ මුදල් නාස්තින් අතුර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද මේ වෙනකොට මුදල් නාස්තින් සියල්ල නවත්තලා තියෙන්නේ. එක්සත් ජාතිපක්ෂ රජයේ තිබුණා නම් අද මේ විදියට කටයුතු කරන්න වෙන්නේ නැහැ. මිනිස්සුන් ආයිදා ඉන්දියාවගේ පාරක් ගන්න මැරෙනවා. අද මැරෙන්නේ නැති දණ්ඩ පත් කරගෙන තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ ඉඳලා. තමුන්නාන්සලා මතක් කරන්න ඕන එදා මුදල් නාස්ති වෙනකොට එක්සත් ජාතිපක්ෂ කිසි කෙනෙක් කතා කළේ නැහැ. අපිට මතකයි ජනාධිපතිවරු වෙනම ජනාධිපති මන්දිර කෝටි ගණන් බිලියන ගණන් වියදම් කළා හැදුවා. එතකොට කවුද එක්සත් ජාතිපක්ෂ කවුරුක යහල් පාලනේ ඔය කතා කළාද? කිසි කෙනෙක් කතා කළේ නැහැ. එදා ජනාධිපති මන්දිර වලටත් වියදම් කළා. ඒවගේම අලුතෙන් අදපු මන්දිරෝල්ට වියදම් කළා. එහෙම තමයි මුදල් නාස්ති කළේ. තමුන්නාන්තර කවුරුත් කතා කළාද එදා එදා මහබැංකුවේ මංකොල්ල කෑම් වලට. තමුන්නාන්තර කවුරුත් කතා කළේ නැහැ. එදා තමුන්නාන්තර දැක්කා ජනාධිපතිවරයා පාරේ යනකොට වාහන
ගියක් අවසන් වෙලා තියෙනවා.
මොන තරම් වියදමක් යනවද? අද අපේ ජනාධිපතිවරයා යනකොට තමුන්නාන්තර බලන්න හැරිලා කොහොමද කරන්න කියලා. ඒ වගේම තමයි මේ වංචා දූෂණ වලත් එහෙමයි. එදා වංචා දූෂණ තමුන්නාන්තරගේ යහපාල නාණ්ඩුව කාලේ මොන තරම් තිබුණාද? හැබැයි අද එහෙම එකක් තියෙනවද? අද ඒ විතරක් නෙමෙයි තමුන්නාන්තර බලන්නකෝ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවා වරප්‍රසාද 150ක් විතර අඩු කරලා තියෙනවද ජනතාව වෙනුවෙන්? ඒ විදිහට තමයි අද අපි වැඩ කරගෙන යන්නේ. ඒක නිසා මම විපක්ෂයට පැහැදිලිව මතක් කරනවා අද මේ ජනතාව මේ පව ගෙවන්නේ එදා යහපාලන ආණ්ඩුවේ ඉඳන් කරපු දේවල් නිසා. තමුන්නාන්තර රටේ ආර්ථිකය විනාශ කළා. තමුන්නාන්තර රට දූෂණය වංචාව ඇති කළා. මේ ආර්ථිකය නැති කළ යහපාලන රජයේ ඒ නිසා තමුන්නාන්තර වග කියන්න ඕන අදටත් විපක්ෂයක් හැටියට අදටත් වග කියන්න ඕන තමුන්නාන්තර මේ රටට මේ කරපු හානියට. අද ඒ නිසා තමයි මේ ජනතාව දුක් විඳින්නේ කියන එක මතක් කරමින් අපි නැවත නැවතත් මතක් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයේ යටතේ මේ අභියෝගයක් ජය ගන්නවා විතරක් නෙමෙයි අපි ඉදිරි අනාගතයේදී අපි පොරොන්දු වෙච්ච විදිහට අපේ රටේ ජනතාවට වසවිස නැති ආහාර වේලක් දෙන වැඩපිළිවෙළක් සකස් කරනවා කියන එකත් මතක් කරමින් මම කියනවා බොහොම සුදුයි.
බොහොම සුදුයි ගරු මන්තුමා. ඊළඟට ගරු බුද්ධික පත්තන කර්මන්තව අමතුමාට මිනිත්තු 7ක් කාලයක් තියෙනවා.
සුදී මුලාසන අරුඩ සභාපතිතුමනි, මුදල් අමාත්‍යංශයට අයත් ඍජුවමත් ඒ වගේම ආනයන අපනයන පාලනයට අදාළවත් විශේෂයෙන්ම පරිපූර්ණ කස්සමේතුවක් සහ මේ ගැසට් නිවේදන කීපයක් ඉදිරිපත් වෙන වෙලාවේදී දැන් මේ පරිපූර්ණ කස්සමේතුව රුපියල් බිලියන 200ක් වෙනුවෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. මේ පරිපූර්ණ අස්තමේන්තුවේ කොවිඩ් 19 එන්නත් කරණයට බිලියන 32.5ක් වෙන් කරලා තියෙනවා. ඒක කාටවත් නෑ බෑ කියන්න බෑ. ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපන උසස් අධ්‍යාපන අංශවල සහ අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් තවදුරටත් පියවීමට ඇති බිල්පත් පියවන්න රුපියල් බිලියන 35ක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ලංකා විදුලි බල මණ්ඩලයේ දායක මුදල් වෙනුවෙන් බිලියන 33ක්. එතකොට මට තියෙන ප්‍රශ්නය රජය තමුන්ගේ ප්‍රමුඛතාවයන් අඳුරගෙන තියෙනවද කියන කාරණය තමයි මට මතු කරන්න සිද්ධ වෙන්නේ. ඇයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ඒ ආශ්‍රිත තත්ත්වයේ වෙනසක් ඇති කරන්න කලමනාකාරීත්වයේ වෙනසක් ඇති කරන්න එක පැත්තකින් කටයුතු කරන්න ඕනේ? එහෙම නොකර මෙතෙන්ට රුපියල් බිලියන 33ක්. ඒ වගේම මේකේ රාජ්‍ය අමාත්‍යංශ වෙනුවෙන් පහසුකම් සලසන්න රුපියල් බිලියන 5.4ක් සමාන රුපියල් මිලියන 5400ක්. ඒ කියන්නේ බිලියන 5.4ක්. මේකේ පැහැදිලිව කියනවා අලුතින් ඇති කරන රාජ්‍ය අමාත්‍යංශ වලටත් මුදලක් වෙන් කරනවා කියලා. එතකොට ඒ අතරේ ඩිජිටල් අමාත්‍යංශයේ කොටසක් මාසික කුලී පදනම් මත වන් ගෝල් ෆේස් ගොඩනැගිල්ලට ගෙන යන්න මේකට අනුමැතියක් අරගෙන තියෙනවද? මුදල් වෙන් කරගෙන තියෙනවද? කවුද මේ අනුමැතිය දුන්නේ? දැන් පහුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට එල්ල වුණා කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොඩනැගිල්ල පිළිබඳව. එතකොට දැන් ජයවර්ධනපුර ප්‍රදේශයට සියලු අමාත්‍යංශ සහ ආයතන ගේන්න ඕන කියලා කියද්දි වන් ගෝල් ෆේස් ගොඩනැගිල්ලට ඩිජිටල් අමාත්‍යංශයේ කොටසක් මේ ශැංග්‍රිලා එකට. එතකොට මේ ගෙනියන්න මේ සල්ලි වෙන් වෙන්නේ කොහොමද? ඒ වගේම තමයි ඉතා පැහැදිලිව මම සඳහන් කරන්න ඕන ජාතික හැඳුනුම්පත් ටෙන්ඩරේ. දැන් මේ ආණ්ඩුවේ සල්ලි හේදිලා යන විදිය. දැන් මේ මොහොතේ පාසල් දරුවෙක් ජාතික හැඳුනුම්පතක් ඉල්ලුවොත් A4 කඩදාසි කෑල්ලක දෙන්නේ. A4 කඩදාසි කෑල්ලක දෙන්නේ ජාතික හැඳුනුම්පත. මොකද ඒකට හේතුව 2018 අර මුදල් අමාත්‍යංශයෙන් 2018 ඉදිරිපත් කරපු ටෙන්ඩරයක් තිබුණා. ඒක දූෂිත ටෙන්ඩරයක්. කාඩ් එකක් 1.1 රුපියල් 124.50කට ගහන්න පුළුවන්කම තියෙද්දී 171.50කට ගහලා ලක්ෂ 470ක පාඩුවක් කරා. ඒ පාඩුව අකණ්ඩවම යහපාලන ආණ්ඩුව කාලෙත් ඉස්සරහට ආව. වර්තමානයේ ඒ විදියට මින් පස්සේ 2019 දී කාඩ් මිලියන 5ක් ජාතික හැඳුනුම්පත් ගහන්න ගිහිල්ලා ඒක අතරමඟ නතර කරා. මොකද හේතුව ඒ හරහා තමුන්ට උවමනා විදියට ඒ කටයුත්ත කරගන්න බැරි නිසා ඒ ටෙන්ඩරය අහෝසි කරා. ඊට පස්සේ 4 වෙනි ටෙන්ඩරය ගෙනා 2020 මේ ආණ්ඩුව ආවට පස්සේ කාඩ් ලක්ෂ 15ක් ටෙන්ඩරය ගහන. එතකොට අද ජාතික හැඳුනුම්පත් කාඩ් වර්ග 3කින් දෙනවා. එකක් තමයි බාල PVC කාඩ් එක. ඒක දීලා කියනවා තාවකාලිකව මේ PVC කාඩ් එකේ ජාතික හැඳුනුම්පත ගහලා දෙන්නේ. අපි අලුත් එකක් අලුත් කාඩ් ආවට පස්සේ අලුත් කාඩ් වලින් මේක මුද්‍රණය කරලා දෙනවා කියලා. ඒතකොට වියදම් දෙකක් අනිත් පැත්තෙන් ජනතාව. මේ වගේ කාලෙක එහාට මෙහාට දෙසරයක්. එහාට මෙහාට ගෙනියන්න. මොකද මේ PVC කාඩ් එකේ ගහපුවාම අඩු ගානේ ඡාය පිටපතක්වත් ගහන්න බෑ ජාතික හැඳුනුම් පතේ. ඒක ඇත්ත. කාඩ් පත නැවෙන්න. නවන්න ගියොත් දෙකට කෙල්ල යනවා. පොලිකාබනේට් කාඩ් එනකන් කියලා තමයි මේක ගහලා දෙන්නේ. ඒතකොට මනුස්ස දෙසරයක් එහෙම යනවා. ඊළඟට පාසල් දරුවෙක් අද ඉල්ලුවොත් ජාතික හැඳුනුම් පතක්. විභාගයට ඉදිරිපත් වෙන එක කාල දෙන්නේ A4 කොලේක. A4 කොලේක. ඒ මේ මේ මේවා පිටිපස්සේ විශාල මුදල් ප්‍රමාණයක් රජය අහිමි කරගනිමින් ඉන්නවා. ඒ වගේම මම පෙන්වලා දුන්නා මීට කලින් අර මුදල් රාජ්‍ය අමාත්‍යතුමාම කිව්වා මේ සභාවේදී මේ අරක්කු ස්ටිකරේ ප්‍රමාදය. මේ ප්‍රමාදය විසින් වර්ෂයකට රුපියල් බිලියන 10කට වැඩි පාඩුවක් සිද්ධ වෙනවා කියලා. හැබැයි ඒ පාඩුව පියෝගන්න මේක දෙන්නේ අර මාළු කූරිය අරන් පැනලා දුවන බලල් තඩියට උඹලකට ගෑනෙන් දමල ගහනවා වගේ අසාදු ලේඛනයේ තියෙන සමාගම. ඒතර මේ සමාගමටම මේක දෙන්න තමයි එදා යහපාලන ආණ්ඩුවත් දත කෑවේ. ඒ වගේම සුරාබදු අධ්‍යක්ෂණයවල් කියනවා ඒ සංගමයේ ඒ සංවිධානය අසාදු ලේඛනයේ නැහැය. ඒ පිළිබඳව ඒගොල්ලෝ ප්‍රකාශයක් කරයි මේ බොරු ප්‍රකාශය කරන්නේ මේ MSC සමාගම අසාදු ලේඛනයේ නැහැ කියලා. ඒ MSC සමාගම වෙනුවෙන් එදා යහපාලන ආණ්ඩුව කාලේ දුන්නු සමාගම වෙනුවෙන් අද හුණු ගන්නේ වර්තමාන සුරාබදු කොමසාරිස් ජනරාල්ට. මේවා කියපුවාම ඕනනම් හෙට මොකක් හරි කඩමාළු කැල්ලක් නිකුත් කරයි. නමුත් මේ ඉතා පැහැදිලි අපිට පේනවා මේ ස්ටිකරය කඩිමුඩියේ දඩිබිඩිය ගේන්නේ මේක පිටිපස්සේ වංචාව තියෙන අඩු ගානේ ජනාධිපතිවරයාවත්. ඒකට මැදිහත් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අදිසි අස්තයන් මෙහෙවනවා. දැන් ආණ්ඩුව පක්ෂ මන්ත්‍රීතුමන්ලා යහපාලන ආණ්ඩුව පතුරු ගහනවා. හැබැයි යහපාලන ආණ්ඩුවේ අගමැතිතුමා මාර බුද්ධිමතෙක් කියලා කියනවා. ඉතින් යහපාලන ආණ්ඩුවේ අගමැතිතුමා අද දිරුම් දුන්නම අපුඩි ගහනවා. මාර බුද්ධිමතෙක් කියලා. ඒ අතර යහපාලන ආණ්ඩුව පතුරු ගහනවා. මොකද්ද මේ දෙබිඩි කතාව? ඒ නිසා මම ඉතා පැහැදිලිව කියනවා මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. එක පැත්තකින් තමුන්ගේ මුදල් අමාත්‍යාංශ ප්‍රමුඛතාවයන් හඳුනගන්නේ. ඒ නිසා තමයි උත්සාහ කරේ සුරාබදු අලුතෙන් නිෂ්පාදන බලපත්‍ර පහක් මේ වෙසක් පොසොන් මාසවල දෙන්න. හැබැයි ඒක අද මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට කියන්න සිද්ධ වෙලා තියෙනවා. නෑ නෑ අපි එහෙම දෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා. හැබැයි එහෙම කියද්දි බීර නිෂ්පාදන සඳහා ව්‍යාපාරිකව හතරක් අයදුම් පත්‍ර ඉදිරිපත් කළා තියෙනවායි කියලාම සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා 2021 පස්වෙනි මාසේ 24 වෙනිදා අරුණ පත්‍රයට කියද්දි මුදල් අමාත්‍යාංශ ලේකම් කරලා කියනවා නෑ නෑ අපි දෙන්නේ නෑ කියලා. ඒතොර මේ අමාත්‍යාංශෙම ආයතන අතර සම්බන්ධීකරණයක් නෑ. ඒ නිසා විශාල වශයෙන් මුදල් උපයා ගැනීමත් නොහැකි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් උපයා ගන්න මුදල් කලමනාකරණය කරගන්නත් නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම අසාදු ලේඛනයේ සම්බන්ධ යොමු වෙච්ච මැඩ්‍රාස් සිකියුරිටි සමාගමට ස්ටිකර් ලබා දීලා කොහොම හරි කෙක්කෙන් හරි කොක්කෙන් හරි මේ උපයා ගන්න ඕන මුදල් ටික උපයා ගන්නේ නැතුව විවිධ වංචාවන්ට දූෂණයන්ට පාර කපන්න අනිත් පැත්තෙන් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා මූලාසන අරුඩු මන්ත්‍රීතුමනි අපි තා පැහැදිලිව කියනවා හැම පැත්තෙම බැලුවොත් මුදල් අමාත්‍යාංශය ඉතා නරක තත්ත්වයකට තල් වෙලා තියෙනවා. රුපියල් 5000 ලබා දීමේ විතරක් නෙමෙයි අද ආබාධිත හමුදාස බලු බලාපොරොත්තුෙන් ඉන්නවා මේ එන්නත් කරනේදී තමුන්ට විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙයි කියලා. ඒක සිද්ධ වෙන්නේ නැහැ. කොරියානු රැකියා අපේක්ෂාවෙන් විභාග ලියන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට විභාගය දියන්නේ නැහැ. ඒ වගේ ප්‍රමුඛතාවයක් නමතක
කරලා මන්ත්‍රීතුමා අවසන් කරන කාලය අවසන්
කරලා අලුත රාජ්‍ය අමාත්‍යාංශ වලට වන් ගෝල් ෆේස් හෝටලේ වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළා ස්ථානීය පහසුකම් සලසනවා. එහෙනම් ඊට කලින් මේ කොරියාව යන්න බලාපොරොත්තුෙන් ඉන්න තරුණ තරුණියන්ට අවස්ථාවක් දෙන්න. රුපියල් 5000 ලබා දීමේදී සාධාරණත්වය ඉෂ්ට කරන්න. ඒ ආදි වශයෙන් කටයුතු සිද්ධ කරන්න කියලා මම ඉතා පැහැදිලිව කියනවා. ඉතා පැහැදිලිවම මුදල් අමාත්‍යාංශය මේ ගමන් කරන්නේ මේ රටේ ජනතාවගේ හදගැස්ම පිළිබඳ අවබෝධයක් නැතුව. එහෙම නෙවෙයි නං
අවසන් කරනවා.
මම අවසන් කරනවා තප්පර 30න් අවසන් කරනවා මූලාසන අරුණු මන්ත්‍රීතුමනි. ඒ නිසා මුදල් අමාත්‍යාංශය බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් මේ මත් වතුර කඩ විවෘත කරන්න. එහෙම නැත්නම් ඔය සුපිරි වෙළඳසල් වලට මුදල් රාජ්‍ය අමාත්‍යතුමා බලාපොරොත්තු වෙනවද නැහැ. සුපිරි වෙළඳසල් වලට පර්මිට් දුන්නම වැඩි ආදායමක් ගන්න පුළුවන් කියලා. රට කොටින්ද මේ ගෙනියන්නේ?
මේක
සදාචාරය. ඒක අපි අහන්නේ අවසාන වශයෙන්.
බොහොම ස්තුති කරුමන්තුමා. ඊළඟට කරු විජිත බේරුගඩ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක් කාලයක්
තියෙනවා. ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද දවසේ විවාදයට ලක් වෙන කාරණාව ගැන ඉතා වටිනා අදහස් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් කරුණු කාරණා දැක්වුවා. මේ මොහොත වෙනකොට අපි දන්නවා අපේ රට විතරක් නෙමේ මුළු ලෝකයේම ගෝලීය වසංගත තත්ත්වයේ හමුවේ අර්බුද රාජ්‍යයකට මුහුණ දීලා තියෙනවා. ඇමරිකා වගේ දියුණු රටවල්, ඒ වගේම යුරෝපයේ දියුණු රටවල් සෞඛ්‍ය අතින් කොපමණ ඉහළට දියුණු වෙලා තිබුණත්, ඒ වගේම මුළු ලෝකේ වටා ප්‍රාග්ධන වත්කම් අත්පත් කරගෙන තිබුණත්, මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන්න බැරි වෙලා මේක පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තුන්වැනි ලෝකයේ රටවල් විදිහට අපේ ශ්‍රී ලංකාවත් මේකට මුහුණ දීලා තියෙනවා. රටක් විදිහට අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මේ ආණ්ඩුවත් මේ ගෝලීය වසංගතය ශ්‍රී ලංකාව තුළ පාලනය කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අරගෙනමින් ඉන්නවා. ඒ වගේම අපි මේ රට බාර ගන්නකොට අපිට ඉලක්කයක් තිබුණා, සැලසුම් තිබුණා, වැඩපිළිවෙළවල් තිබුණා මේ රට ඉස්සරහට ගෙනියන්න. හැබැයි මේ රට බාරගෙන අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මැතිවරණයට යන්නට පෙර මේ ගෝලීය වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක ඉතා දක්ෂ විදියට පාලනය කරගෙන මැතිවරණයකුත් පවත්වලා ආණ්ඩු බලයත් අරගෙන මේ රටේ ජනතාවගේ අභිලාෂයන් නිෂ්ට කරගන්න කටයුතු කරන අවස්ථාවක තමයි මේක බරපතල තත්ත්වයට පත් වුණේ. එනිසා අපේ ආර්ථික වර්ධන වේගය අපේ ඉලක්කයට යන්න බැරි වුණා. අපේ රටේ ආදායම අපිට උපය ගන්න බැරි වුණා. විදේශ වත්කම් ප්‍රමාණය අපිට ආරක්ෂා කරගන්න ගිනිමිට නොහැකිුණා. ඒ වගේම රටේ දේශීය නිෂ්පාදනය, ජාතික නිෂ්පාදනය වැඩි කර ගැනීමට ඉලක්කවලට අපිට යන්න බැරි වුණා. හැබැයි යම් යම් සාධනීය ක්‍රියාමාර්ග ගත්තා. අපිට සියල්ලටම වඩා අවශ්‍ය වුණේ මේ රටේ ජනතාව මේ වසංගතයෙන් බේරගන්න. සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජනතාවක් වෙනුවෙන් මේ රටේ සෞඛ්‍ය තත්ත්වය දිනු කරගන්නට, මේ COVID-19 වසංගතය සාර්ථක විදියට පාලනය කරන්නට කටයුතු කරා. විශාල වශයෙන් රාජ්‍ය අයවැය ලේකම්ෙන් වෙන් කළ තියෙන මුදල් මේ සෞඛ්‍ය අංශයේ පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වත්කම් අත්පත් කර ගැනීම සඳහා වෙන් කරන්න සිදු වුණා. ඖෂධ ගෙනාඬ, PCR පරීක්ෂණ, ඇන්ටිජන් පරීක්ෂණ, ඒ වගේම එන්නත්කරණයට සාල මුදලක් වෙන්. අනිත් පැත්තෙන් රටේ ආර්ථික ක්‍රියාකාරකම් සාර්ථක විදිහට ක්‍රියාත්මක කරගන්න බැරි වෙනකොට, සංචරණ සීමා පනවනකොට, සමහර ප්‍රදේශ හුදකලා කරනකොට, මේ රෝගයේ පැතිරීම වැළැක්වීම සඳහා රටේ ආර්ථික ක්‍රියාකාරකම් වලට යම් යම් බලපෑම් සිද්ධ වුණා මේ වැඩපිළිවෙළත්. සෑ ජනතාවගේ දෛනිකව ජීවත් වෙන බොහෝ ජනතාවගේ ආදායම් මාර්ග ලබා ගැනීමට, නැත්නම් ආදායම් උපයා ගැනීමට නොහැකි වුණා. මේ නිසා ආණ්ඩුවක් විදියට මේ රටේ ජනතාව රැකබලා ගැනීම සඳහා රුපියල් 5000 දීමන විවිධ සහන ආණ්ඩුවක් විදියට දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල ජනතාව, එයාගේ පෝෂණය වෙනුවෙන්, එයාගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් ආණ්ඩුවට ශාල මුදලක් වෙන් කරන්න සිද්ධ වුණා. ඉතින් අපි සතුටු වෙනවා. මෙතන දේශපාලන මතවාද, ඒ වගේම තමන්ගේ අගය කිරීම මත නෙමෙයි මේ වැඩපිළිවෙල ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වුණේ. අවශ්‍ය කාටද ඒ අවශ්‍ය පුද්ගලයාට දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. සමස්තයක් විදියට ක්‍රියාත්මක වෙනකොට යම් අඩුපාඩුකම් සිද්ධ වෙන්න ඇති. නමුත් සමස්තයක් විදියට මේක සාර්ථක ක්‍රියාත්මක කරගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා අපි ආණ්ඩු පක්ෂයේ විදිහට අපි හැමෝම කල්පනා කළේ මේ රට මේ උදුරින් බේරා ගැනීම සඳහා අපිට පුළුවන් හැම කැපවීමක් කිරීමක්ම කරන්න. අපි දැක්කා
විපක්ෂයේ සමහර දෙකක් කාලයක් තියෙනවා.
මන්ත්‍රීතුමන්ලා රූපවාහිනියට ඇවිල්ලා සෑම අවස්ථාවකම වගේ බරපතල විවේචන ඉදිරිපත් කරා. ආණ්ඩුවක් විදිහට අපි ඒ විවේචන පිළිගන්න සූදානම්. හැබැයි මේ වෙලාවේ අපි සියලු දෙනාම ජාතික ආපදාවක් සිද්ධ වුණු අවස්ථාවක අපිට පුළුවන් විදිහට අපිට හැකි පමණින් මේ ජාතික ආපදාවෙන් මේ රටේ ජනතාව මුදවා ගන්නවා වෙනුවට තම තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් විවේචන එල්ල කරනවා නම් මම හිතන්නේ ඒකේ තරම් සුදුසු නැහැ. අපිට අවශ්‍ය අපේ සෞඛ්‍ය අංශය ධෛර්යමත් කරන්න. ආරසක අංශය ධෛර්යමත් කරන්න. මේ රෝගය මර්ධනය කිරීම වෙනුවෙන් උත්සාහ ගන්න සියලු දෙනාම ධෛර්යමත් කරන්න අපි කටයුතු කරන වෙලාවක සමහර සලකන්න ඕනේ නැති දේවල් පස්සේ එල්ලිලා ඇඟිල්ල දික් කළා මාධ්‍ය හරහා විචින කරන. ඉතින් අපි කනගාටු වෙනවා. හැබැයි ආණ්ඩුවක් විදියට මේ බරපතලම තත්ත්වයට මුහුණ දෙන ගමන් ජනතාවගේ අභිලාෂයන් නිෂ්ට කර ගැනීම සඳහා රටේ ආර්ථික සංවර්ධනය ඒ විදිහට පවත්වාගෙන යන්න කටයුතු කරමු. අධ්‍යාපනය වෙනුවෙන් ඒ වගේම සමාජ යටිතල පහසුකම් වෙනුවෙන් සමාජ සුබ සාධන වෙනුවෙන් වාරි කර්මාන්ත කුෂිකර්මාන්ත වෙනුවෙන් ශාල වැඩ කොටසක් කරමු. හැබැයි අපි අහලා තියෙනවා සමහර ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයෝ අනාගතයේදී ඡන්ද පදනම වැඩි කරගන්නවා වෙනුවට රට වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විදියට යම් යම් තීන්දුව තීරණ ගත්තා. ඒ වගේම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනාගතයේ ඡන්ද දිහා බලාගෙන නෙමෙයි නිරෝගිමත් පරපුරක් මේ රටට උරුම කරලා දෙන්නට, ඒ වගේම වසවිස නැති ආහාර සංස්කෘතියක් මේ රටේ ජනතාවට පුරුදු කරන්නට
කාලය අසංගන කරුවා මැතිතුමනි
අභීත තීන්දුවක් ගත්තා. එහෙම තමයි රාජ්‍ය නායකයෝ කටයුතු කරන්න. ඒ නිසා අපි විශ්වාස කරන අද දවසේ මේ පරිපූර්ණ ඇස්තමේන්තු සඳහා මුදල් වෙන් කර ගැනීමට මේ කරපු යෝජනාව මේ රටේ අනාගතය වෙනුවෙන් මේ රටේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කරගෙන මේ උවදුරට සාර්ථක විදියට මුහුණ දෙන්න සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා තමයි අද මේ පරිපූර්ණ ඇස්තමේන්තු ඉදිරිපත් කළේ. ඒ නිසා තවත් බොහෝ දේ තිබුණත් කතා කරන්නට මේ සීමිත කාල සීමාව තුළ අවකාශයක් ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් අපි මේ කොවිඩ් වසංගතය රට පීඩා කරන මේ වසංගතයෙන් මේ රටේ ජනතාව බේරගෙන ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන රජයක් විදිහට යුතුකම් ඉෂ්ට කරනවා කියන කාරණාවත් මේ මොහොතේ සිහිපත් කරමින් මගේ කතාව හමාර කරන බොහොම
ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ඊළඟට ගරු මයන්ත දිසානායක මැතිතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
මිනිත්තු කීයද?
මිනිත්තු 9යි.
ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, අද අපි ඉතා වැදගත් පනතක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම රටේ අනාගතය පිළිබඳව මුදල් වෙන් කිරීමේදී මේ රට අද බලපාලා තියෙන කොරෝනා වසංගතය, ඒ වගේම අනිකුත් ආණ්ඩුව මුහුණ පාලා දීලා තියෙන ගැටළු වලට උත්තර හෙවීමට තමයි මේ උත්තරීත පාර්ලිමේන්තුවේ අද සාකච්ඡා කරන්නේ. මට මතක් වෙනවා ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, මගේ පියා ගරු ගාමිසනායක මැතිතුමා ඒ කාලේ ප්‍රකාශ කරා රටක් පාලනය කරන එක කියන්නේ විශේෂයෙන්ම රටේ ආර්ථිකය දියුණු කරනවා කියලා කියන්නේ විශාල පර්වතයක් විශාල කන්දක් උඩට තල්ලු කරනවා වගේ වැඩක්. ඒක ලේසි වැඩක් නෙවෙයි. නමුත් මේ විශාල කළු ගල ඒ කඳුළු තල්ලු කරායින් පස්සේ පල්ලෙහාට පෙරලන එක බොහොම ලේසි. ඒ වගේම තමයි රටේ රාජ්‍ය බලය, ඒ වගේම තමයි රටේ ආර්ථිකය. අද මේ රට මුහුණ පාලා තියෙන ආර්ථික තත්ත්වය දිහා බලනකොට ඉතා කනගාටු වෙන්න ඕනේ. 169ක් ඡන්දයක් ලබා දීලා 3/2 ආසන්න බහුතරයක් පාර්ලිමේන්තුවට ලබා දීලා, නමුත් අද අපි දන්නා හඳුනන මැති ඇමතිවරු රජේ ඉන්න පෞද්ගලික අපිට කියන්නේ මන්ත්‍රීතුමා මල්ලි මයන්ත, අපිවත් දන්නේ හරියට මොන ආකාරයටද මේ රජයේ තීන්දුව තියන ගන්නේ කියලා. සමහර නායක ස්වාමින් වහන්සේලා රජයට උදව් කරපු නායක ස්වාමින් වහන්සේලා අද ප්‍රකාශ කරනවා, ඉල්ලීම් කරනවා නොයෙකුත් මැති ඇමතිවරුන්ට, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාට විශේෂයෙන්ම ආරාධනා කරනවා මේ රජයේ බලය අතට ගන්න කියලා. සමහරු කල්පනා කරලා හිතනවා මේක දේව සාපයක්ද කියලා. අද මුළු ලෝකෙටම මේ කොරෝනා උදුර බලපාලා තියෙනවා. මේ කොරෝනා උදුරින් මේ රට බේරගන්න නම් අපි එන්නක් කරන ඒ වැඩසටහන හරියට කරන්න ඕනේ. එහෙම කරොත් පමණයි කල් ගන්න පුළුවන්. නමුත් මේ අවුරුද්ද තුල මේ රටේ ඉන්න සියලුම ජනතාවට එන්න දෙකම ලබා දුන්නොත් පමණයි කරු මුල්ලාසන මන්ත්‍රීතුමනි මේ රට බේර ගන්න පුළුවන්. අනිකුත් රටවල් යුරෝපයේ රටවල් දිහා බැලුවාම, ඉංගලන්තය දිහා බැලුවාම, ඇමරිකාව කැනඩාව දිහා බැලුවාම මේ රටවල් එන්නත් කරණය ඒ වැඩසටහන ඉතා සාර්ථක අන්දමින් කරගෙන යනවා. දවසකට ලක්ෂ දෙකහමාරක් තුනක්, සමහර රටවල ලක්ෂ හතරක් පමණ එන්නත් කරණය ඒ ජනතාවට ලබා දෙනවා. අපි විපක්ෂයක් හැටියට, වගකිය යුතු විපක්ෂයක් හැටියට අපේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කරා ආණ්ඩුවේ ගෙනයන ඕනෑම වටිනා වැඩගත් වැඩසටහනකට, යෝජනාවකට අපි උදව් කරන්න ලෑස්ති කියලා. නමුත් කරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, අද ඇත්තෙම රටේ වෙන්නේ මොකද්ද? දීවර ජනතාව මොකද්ද කියන්නේ? ගොවි ජනතාව මොකද්ද ඉල්ලන්නේ? රටේ බැංකු, විශේෂයෙන්ම රාජ්‍ය බැංකු දෙක මොන වගේ ආර්ථික තත්ත්වයකද තියෙන්නේ? අද ණය බර එන්න එන්න වැඩි වෙනවා. රටේ ජනතාව මේ තත්ත්වෙන් බේරා ගන්නේ කොහොමද කියන එක අපි උත්තරීත පාර්ලිමේන්තුවක් හැටියට සාකච්ඡා කරලා නිසි වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, ණය බර එන්න එන්න වැඩි වෙනවා. රජයේ එක වැඩපිළිවෙලක් තමයි තියෙන ඉඩම් ටික විකුණන්න. අපි දන්නවා අද හෙරිටේජ් ලෑන්ඩ්ස් කියන එක විකුණන්න හිල්ටන් හෝටලය, හයට්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල්, ඒ වගේම වෝටර් සෙජ් එකේ අක්කර 220කට වැඩි ප්‍රමාණයක් විකුණන්න අද රජය සැලැස්මක් හදලා තියෙනවා. නමුත් අපි මේ අවස්ථාවේදී කියන්නේ අපේ රජයක් ආපු අවස්ථාවකදී මේ කරන සියලුම ගනුදෙනු පරීක්ෂා කළා, ඒ යට ඩියල් තියෙන දේවල් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල්ට විරුද්ධව සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුවක් ආවහම අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේදී කියන්න ඕනේ. මම රජයට යෝජනා කරන්නේ කොවිඩ් ටාස්ක් ෆෝස් එක දේශපාලන නායකත්වයක් ලබා දෙන්න. දේශපාලඥයෝ මේකට ගාව ගන්න. හමුදාපතිතුමාට විරුද්ධව කතා කරනව නෙවෙයි. නමුත් අද කබීර් හෂිම් මැතිතුමාත් උදේවරුවේ ප්‍රකාශ කරා එතුමාගේ ආසනේ කොවිඩ් ගැටලුවට මුහුණ දීලා තියෙන ප්‍රදේශ කීපයක් එතුමා දිස්ත්‍රික් ලේකම්තුමාට කතා කරාම, ප්‍රාදේශීය ලේකම්තුමාට කතා කරාම ඒ නිලධාරීන් ප්‍රකාශ කරලා තියෙන්නේ ඒගොල්ලන්ට කිසිම බලතලයක් නැහැ කියලා. ඒ ප්‍රදේශ වහන්න, ඒ ප්‍රදේශවලට අවශ්‍ය කරන ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ නිසා කරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ වැඩපිළිවෙල දක්ෂ මැතිඇමතුරු ඉන්නෝ කිචන් කැබිනට් එක හරහා පාලනය කරන්න නැතුව කරුණාකරලා ජනාධිපතිමාගෙන් ඉල්ලා සිටින්නේ විනීත පේන ආකාරයට මේ වැඩසටහන් කරා.
ගරු මන්ත්‍රීතුමනි, තව මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. ඒ වගේම තමයි දේශපාලන පළගැනීම් අපි සටහන් කරන්න ඕනේ. ශානි අබේසේකර මැතිතුමාට මොකද්ද උනේ? මාස 10ක් එතුමාට මේ රටේ හිටපු දක්ෂ පොලිස් නිලධාරියෙක් මාස 10ක් හිරගත වුණා. දැන් යුරෝපීය සංගමයෙන් බලපෑමක් ලක් වෙලා තියෙනවා, විශේෂයෙන්ම GSP+ පිළිබඳව. ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, GSP+ අපිට අවශ්‍යයි. මට මතකයි 2015 ඉඳන් අපේ ආණ්ඩුවේ GSP Plus නැවතවක් ලබා ගන්න නැති වෙන අවස්ථාවේදී අවුරුදු දෙකක් විතර ගියා. මේක ලේසි වැඩක් නෙවෙයි. මමගේ කතාව මම ආරම්භ කරේ ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, මේ රටේ ආර්ථිකය සහ මේ රටේ පාලනය, මේ රට හරියට පාලනය කරන්න ලේසි වැඩක් නෙවෙයි. අවශ්‍ය කරන
කාලය අවසන් වෙනවා ගරු මන්ත්‍රීතුමනි.
දක්ෂින් ටික එකතු කරගෙන මේ රට හදන්න ඕනේ කියන තැනට අපි එනවා. නැවත වරක් ආණ්ඩු පක්ෂයට අපි කියන්නේ හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. අපි ඒකට අවශ්‍ය කරන සහාය වගකිය යුතු විපක්ෂයක් හැටියට ලබා දෙනවා කියලා මතක් කරනවා. ඒ වගේම මම මතක් කරන්න ඕනේ අවසන් වශයෙන් ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් එක පිළිබඳව මගේ සභාපති ධුරයෙන් ගිය ආණ්ඩුවේ කාරක සභාව හරහා අපි හොඳ වැඩසටහනක් ඩ්‍රාෆ්ට් එකක් ඉදිරිපත් කරා. ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් එක වෙනස් කළා, කවුන්ටර් ටෙරරිසම් බිල් එක ගේන්න. මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා, විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපේ ඇමතුමා මේ සභාවේ ඉන්න නිසා
අවසන් කරන ගරුමන්ත
හොඳ පරතක් ඉදිරිපත් කරන්න, ලෝකයට ඉදිරිපත් කරන්න පුළුවන්, ලෝකෙ පිළිගන්න ලංකාවේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන පරතක් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීම කරමින් කාලය වෙන් කළා දිමට අවස්ථාව දුන්නට බොහොම ස්තුති කියමින් මගේ වචසත් අවසන් කරනවා.
බොහොම ස්තුති ගරුමන්ත ඉතුමනේ. ඊළඟට ගරු වසන්ත යපා බණ්ඩාර මැත්තම ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අද දවසේදී දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ යෝජනා සහ තවත් ප්‍රධාන යෝජනා තුනක් පදනම් කොටගෙන මේ විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මොහොතේ කතා කරමින් අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මම කියන්න ඕන ගරු සභාපතිතුමනි, අද දවස වෙනකොට ශ්‍රී ලංකාව ලෝකයේ අනිකුත් රටවල් සමග බලනකොට ආර්ථික වශයෙන් ඉතාමත්ම ලෝකයේ සෑම රටක්ම ඉතාම තීරණාත්මක තැනක පසු වෙන්නේ. මේ තීරණාත්මක තැනක පසු වෙන සෑම රජයකටම සිය වියදම් පියවා ගැනීම වෙනුවෙන් ආදායම් මාර්ග ඉතාම දරුණු ලෙස පහළ ගියපු ආකාරයක් තමයි මුළු ලෝකෙම දකින්නට තිබෙන්නේ. මම හිතන්නේ අද දවස තුල සාකච්ඡා කරපු සාකච්ඡාවන් අද උදෑසන ඉඳලා අපි මෙතෙන්දී ශ්‍රවණය කළා. නමුත් ඒ කිසිදු සාකච්ඡාවක විකල්ප අදහස් ඉදිරිපත් කළේ නැහැ. රටක් මුහුණ දෙන මෙවැනි කොවිඩ් වසංගතය වගේ අපේ ජීවිත කාලය තුළ මේ තරම් වූ ව්‍යසනයක් අපේ ජීවිත කාලය තුළ අපි අත්දැක නැහැ. මෙබඳු අවස්ථාවකදී රජයකට විකල්ප විදේශ විනිමය උත්පාදන ක්‍රියාමාර්ග, විදේශ විනිමය මේ රටට අද්දවා ගන්න ආකාර මොනවාද කියන එක පිළිබඳව මේ විපක්ෂය කරුණු ඉදිරිපත් කිරීමට කිසිසේත්ම සමත්ුනේ නැහැ. ඒ නිසා වෙන්න මා විශ්වාස කරනවා අපට දැවැන්ත කාර්යභාරයක් තිබෙනවා රජයක් විදියට මේ මහජනතාව වෙනුවෙන් ලබා දෙන විවිධ සහන වෙනුවෙන් සෞඛ්‍ය සහ වෙනත් ශ්‍රේෂ්ඨවල සහන රාශියක් වෙනුවෙන් අධිකරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට ඉතාමත්ම තීරණාත්මක විදියට මේ කටයුතු මෙහෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ අවස්ථාවේදී අපි දන්නවා රජයක් විදියට මහජනතාව වෙනුවෙන් මේ සුබසාධන වැඩපිළිවෙළවල් රාශියක් ක්‍රියාත්මක කරගෙන යනකොට විදේශ විනිමය අපේ රටට ගෙනා ගත යුතු වෙනවා. අපි දන්නවා විපක්ෂය නිතරම අදහස් ඉදිරිපත් කරේම මේ මහජනතාව තුළ සැකය, සංකාව සහ අවිශ්වාසය ජනිත කිරීමේ ප්‍රබල උත්සාහයක. ඔවුන් විටක කියා හිටියා බංග්ලාදේශයේ ණය ගන්නා බව. ඔවුන් මේ කියපු බොහෝ අදහස් වල තිබුණේම මිත්‍යාවක්. අද මේ ලැබී තිබෙන ඉතාම කෙටි කාලය තුළ මේවා සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි දන්න ඕනෑම රටක විදේශ සංචිතයක් තිබෙනවා. ඒ සංචිතය ඔහේ නිකන් තබා ගැනීමෙන් කිසිදු රටකට වාසියක් අත් වෙන්නේ නැහැ. හැම රටක්ම තමන්ගේ තිබෙන විදේශ සංචිතය බොහෝ ආයෝජනවල ආයෝජනය කරනවා. ඒ නිසා රටක මුදලේ බාහිරාගයේ රැකගැනීමට තිබෙන විදේශ සංචිතය එවැනි ආයෝජනය කරන විවිධ මාර්ග තිබෙනවා. රටක් විදියට ශ්‍රී ලංකාව අමරිකාවේ මූල්‍ය පත්‍රිකා මිලදී ගැනීමට යොදවනවා. එවැනි මූල්‍ය පත්‍රිකා මිලදී ගැනීමට යොදවන විට කෙනෙකු කියනවා නම් ශ්‍රී ලංකාවෙන් අමරිකාව ණය ලබාගෙන තිබෙනවා කියා එය මේ විද්‍යාව පිළිබඳව ආර්ථිකය පිළිබඳව අවබෝධයක් තියෙන කිසිවෙකු පිළිගන්නා කතාවක් නෙවෙයි. ඒ වගේම තමයි බංග්ලාදේශය සම්බන්ධයෙන් මෙරට ආර්ථිකය පිළිබඳව ඒ නොතිබෙන මිත්‍යා මත ඉදිරිපත් කිරීමටයි විපක්ෂය සූදානම්.
වුණේ මේ නිසා රජයකට සිය ඉදිරි වියදම් පියවා ගැනීමේදී මේ සුබසාධන රාජ්‍යාර්ථික කටයුතු පවත්වාගෙන යෑමේදී සෞඛ්‍ය අංශයේ PCR වේවා අනෙකුත් අතින් එන්නත් වේවා මේ වගේම සහනදායි ඒ අඩුවාදෑම් ලාභීන්ට මේ ලබා දීම සඳහා රජයට වියදම් ශීර්ෂ පියවා ගත යුතු වෙනවා ඒ නිසා මම කියනවා ගරු සභාපතිතුමනි මේ මොහොතේ රජයට මේ විදේශ විනිමය ලබා ගැනීම විකල්ප ක්‍රියාවලට යන්න වෙනවා
මහනුවර
දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු විදිහට විනාඩියක් දෙන්න අපේ සභාපතිතුමනි අපේ දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න කීපයක් අතර අපේ දරුවන්ගේ අධ්‍යාපන පිළිබඳ ප්‍රශ්නය අපි ඊයේ හවසත් සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේ වෙලාවක් වෙන් කරගත්තා මම යෝජනාවක් කරනවා මේ පාර්ලිමේන්තු ගෞරවනීය පාර්ලිමේන්තුවට ගරු සභාපතිතුමනි මේ මාර්ගගත අධ්‍යාපනයේ පිළිබඳව දරුවන්ට තිබෙන ඒ තිබෙන අධ්‍යාපන අවස්ථා ලබා ගැනීම ඉඩ කඩ යම් ප්‍රමාණයට සීමා වෙලා තිබෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපෙ වගේ කොට්ටාසයකට ගියොත් ඒකේ ගල මුදුන උඩගල දෙබොක්ක මීමුරේ වගේ ප්‍රදේශවලට මේ පහසුකම් කොහෙත් නැත්තේ නැහැ ඒ නිසා නාමල් රාජපක්ෂ ගරු අමාත්‍යතුමා පත්කඩ තිබෙනවා අතිගරු ජනාධිපතිතුමා මේ ශ්‍රේෂ්ඨයේ මේ ඩිජිටල් තාක්ෂණය නිසා මෙවැනි ශ්‍රේෂ්ඨවල ඒ අව අධ්‍යාපන මාර්ගගත අවශ්‍යතා ලබා ගැනීමට නොහැකි වන දරුවන් වෙනුවෙන් පෙනීම ඉඳීම සඳහා ලදරු පාසල් ඒ ගුරුවරු වෙනුවෙන් දීමනාවක් ලබා දෙමින් ඒ වගේම මේ ඩිජිටල් තාක්ෂණය හරහා මාර්ගගත අධ්‍යාපනය ලබා දීම වෙනුවෙනුත් ඒ වගේම රජය මේ ශ්‍රේෂ්ඨවල අලුත් විදියට හිතලා මේ අධ්‍යාපනය ලබා ගන්න බැරි වෙන දරුවන් වෙනුවෙන් අවධානය යොමු කිරීම පිළිබඳව ස්තුතිය සහ ගෞරවයත් වේලා පුද කරනවා ස්තුති
බොහොම ස්තුති කරුවන්තුමා ඊළඟට ගරු සෙල්වර් රාසා ගජේන්ද්‍ර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා
அவைக்கு தலைமை தாங்குகின்ற மதிப்புக்குரிய தலைவர் அவர்களே இன்றைய தினம் இந்த கோவிட் தொற்றை கையாளுதல் மற்றும் ஏனைய தேவைகளுக்கான குறைநிரப்பு பிரேரணை மீதான இந்த விவாதம் இங்கே நடைபெற்றுக் கொண்டிருக்கின்றது இந்த இடத்திலே இந்த கோவிட் தொற்றை கையாள்வது தொடர்பிலே இந்த அரசாங்கம் எவ்வாறு செயற்பட்டிருக்கிறது என்பது தொடர்பாக நாங்கள் கவனம் செலுத்த வேண்டியிருக்கின்றது என்னை பொறுத்தவரையிலே இந்த கோவிட் தொற்று விடயத்திலே அரசாங்கம் இதனை கையாள்வதிலே ஒரு முழுமையான தோல்வியை தான் சந்தித்திருக்கிறது ஏனென்று சொன்னால் இந்த கோவிட் தொற்று விடயத்தை கையாள்வதில் அரசாங்கம் சுகாதாரத்துறையினரிடம் அந்த பொறுப்பை கையளிக்காமல் அந்த துறை இந்த வைரஸ் தொடர்பான நிபுணத்துவம் பெற்ற வைத்தியத்துறை சார்ந்தவர்களை முதன்மைப்படுத்தாமல் இது தொடர்பான இந்த விதமான அறிவுகளுமற்ற இராணுவ தரப்பினை இந்த தொற்றை கட்டுப்படுத்துகின்ற இந்த செயலணிக்கு பொறுப்பாக நியமித்திருக்கின்ற காரணத்தினாலே இதை கட்டுப்படுத்துவதில் அரசாங்கம் பெரும் தோல்வியை கண்டிருக்கின்றது அத்தோடு அரசாங்கத்திடம் இருக்கின்ற இனவாத சிந்தனைகளும் இந்த தோல்விக்கு ஒரு பிரதானமான காரணமாக இருக்கின்றது இதன் காரணமாக இன்று இந்த தொற்றானது சமூக பரவல் அடைந்திருக்கிறது என்பதனை அரசு ஏற்றுக்கொள்கிறதா என்பது ஒரு கேள்வியாக இருக்கின்றது கோவிட் பெருந்தொற்றை கட்டுப்படுத்தும் விவகாரத்தில் அரசாங்கம் வடகிழக்கில் இனவாதமாகவே நடந்து கொள்கின்றது கோவிட் பெருந்தொற்று ஏற்பட்டு 1.5 வருடங்கள் கடந்துள்ள போதும் கூட வடக்கு கிழக்கு பகுதியில் உள்ள வைத்தியசாலைகளில் வைத்தியர்கள் தாதியர்கள் மருத்துவ ஆய்வுக்கூட உதவியாளர்கள் சுகாதார தொண்டர்கள் போன்றவற்றிற்கான பற்றாக்குறைகளை நிரப்ப அரசு ஆக்கப்பூர்வமான நடவடிக்கைகளை எடுக்கவில்லை கோவிட் தொற்று பரிசோதனைகளை மேற்கொள்வதற்கு தேவையான PCR இயந்திரம் அதன் சோதனைகளை விரைவுபடுத்தும் தேவைப்படும் RNA எக்ஸ்ட்ரக்டர் போன்றவற்றை போதிய அளவுக்கு வழங்கவில்லை இப்பரிசோதனைகளை மேற்கொள்வதற்கு தேவையான MLT உத்தியோகத்தர்களும் பற்றாக்குறையாகவே காணப்படுகின்றது கோவிட் தொற்றாளர்களை தனிமைப்படுத்தி பராமரிக்கும் நிலையங்களில் அடிப்படை வசதிகள் பெரும் பற்றாக்குறையாகவே உள்ளது வடமாகாணத்தில் உள்ள 114 வைத்தியசாலைகளிலே 30 வைத்தியசாலைகளுக்கு மட்டுமே தாதியர்களுக்கான காடர் உள்ளது அந்த 30 வைத்தியசாலைகளில் உள்ள காடர்கள் கூட 2016 பின்னர் மீளாய்வு செய்யப்படவில்லை இந்த 114 வைத்தியசாலைகளிலே 30 வைத்தியசாலைகளில் மட்டும்தான் காடர்கள் இருக்கிறது என்று சொல்லி சொன்னால் இந்த அரசு இந்த சுகாதார அமைச்சு எந்த அளவு தூரத்திற்கு இந்த வடகிழக்கு வடமாகாணத்தை பாரபட்சமாக நடத்துகிறது என்பதனை இதிலிருந்தே நாங்கள் நன்றாக புரிந்து கொள்ளக்கூடியதாக இருக்கும் இதேபோன்று வைத்தியர்களுக்கும் வைத்திய நிபுணர்களுக்கும் அதற்கான காடர்களும் கூட மீளாய்வு செய்யப்படவில்லை வடமாகாணத்திலே 250 வைத்தியர்களுக்கு பற்றாக்குறை நிலவுகின்றது அதேபோன்று 1000 தாதியர்களுக்கான பற்றாக்குறை
நிலவுகின்றது
பாதியர்களுக்கான மருத்துவ தொண்டர்களுக்கான பற்றாக்குறை 600 மேல் காணப்படுகின்றது வடமாகாணத்திலே. இந்த வடமாகாணத்திலே கடந்த 15-20 வருடங்களுக்கு மேலாக யுத்த காலத்திலே வைத்தியசாலைகளிலே தொண்டர்களாக பணியாற்றிய தொண்டர்கள் கிட்டத்தட்ட 400 பேர் கடந்த 3 மாதமாக வடமாகாண ஆளுநர் அலுவலகத்துக்கு முன்பாக போராட்டம் நடத்தி கொண்டிருக்கின்றார்கள். இந்த கொரோனா தொற்று காலத்திலே இந்த தொண்டர்களுக்கான பற்றாக்குறை பெருமளவில் நிலவுகின்ற பொழுதில் கூட அவர்களை கூட நியமிப்பதற்கு அரசாங்கம் எந்த விதமான நடவடிக்கைகளையும் எடுத்திருக்கவில்லை. மொத்தத்திலே வைத்தியர்கள் பற்றாக்குறை, தாதியர்கள் பற்றாக்குறை, சுகாதார தொண்டர்கள் பற்றாக்குறையோடு வடமாகாண சுகாதாரத்துறை எவ்வாறு இந்த கோவிட்டை கையாள முடியும் என்பதனை அரசாங்கம் சிந்தித்து பார்க்க வேண்டும். இது தமிழர்கள் என்பதற்காக வேண்டுமென்றே மேற்கொள்ளப்படுகின்ற ஒரு புறக்கணிப்பாகவே நாங்கள் இதனை கருதுகின்றோம். கோவிட் தொற்று வேகமாக பரவிவரும் நிலையில் அதற்கு முகம் கொடுக்கும் வடக்கு சுகாதாரத்துறையினர் இவ்வளவு ஆளணி பற்றாக்குறையினரும் வழக்க பற்றாக்குறையினருமே செயற்பட வேண்டியுள்ளது. இந்த நெருக்கடி நிலையிலும் வைத்தியசாலைகளை மாகாண நிர்வாகத்தில் இருந்து மத்திய நிர்வாகத்திற்குள் கொண்டு செல்லும் முயற்சியில் மத்திய அரசாங்கம் தீவிரமாக ஈடுபட்டிருக்கின்றது. மாகாணத்தில் இருக்கக்கூடிய சுகாதாரத்துறையின் மீது அழுத்தங்களை பிரயோகித்து அவர்களாகவே விரும்பி வைத்தியசாலைகளை மத்தியங்கள் கொண்டு செல்வதற்கு கோரிக்கைகளை விடுக்கின்ற மறைமுக நகர்த்தல்களை அரசாங்கம் தீவிரமாக மேற்கொண்டு வருகின்றது. இந்த செயல்பாடுகள் இனவாத நோக்கத்தில் இந்த கோவிட் பேரழிவு நேரத்தில் கூட கோவிட் சிகிச்சைகளை வழங்குவதற்கு பதிலாக மாநிலத்திலிருந்து மத்திக்குள் அதிகாரங்களை பறித்தெடுக்கின்ற முயற்சியிலேதான் அரசு தீவிரம் காட்டுவதை வெளிப்படுத்தி நிற்கின்றது. கோவிட் பரவலை கட்டுப்படுத்துவதற்கு போதுமான அளவு கோவிட் தொற்று பரிசோதனைகளை மேற்கொள்வதற்கு தேவையான PCR இயந்திரங்கள் மற்றும் அதற்கான MLT உத்தியோகத்தர்களும் தேவைப்படுகின்றது. வடமாகாணம் முழுவதற்கும் யாழ்ப்பாணத்தில் மட்டுமே PCR பரிசோதனை மேற்கொள்ளப்படுகின்றது. இதனால் சோதனை முடிவுகள் வெளிவருவதிலே நீண்ட தாமதம் ஏற்படுகின்றது. கோவிட் பரவல் வேகமாக நடைபெறும் பொழுது அதனை கண்டறிவதற்கான சோதனைகளும் வேகமாக மேற்கொள்ளப்பட வேண்டும். வடக்கில் யாழ்ப்பாணத்தில் இருக்கின்ற இயந்திரங்களை கொண்டு மருத்துவத்துறை தம்மால் முடிந்த அளவு சிறப்பாக செயல்படுகின்றது. ஆனாலும் தொற்றின் வேகம் அசுர வேகத்தில் பரவுவதன் காரணமாக அதற்கேற்றளவு சோதனைகளை வேகமாக மேற்கொண்டு முடிவுகளை விரைவாக வெளிப்படுத்தும் வகையில் வடக்கில் ஒவ்வொரு மாவட்டங்களுக்கும் PCR இயந்திரங்களும் அதற்கான RNA எக்ஸ்ட்ராக்டர் இயந்திர கருவிகளும் அங்கே வழங்கப்பட வேண்டும். அதற்கான MLT உத்தியோகத்தர்கள் மற்றும் நுண்ணுயிரியல் வல்லுநர்களும் மைக்ரோ பயாலஜிஸ்ட் போன்றவர்களும் நியமிக்கப்படல் வேண்டும். ஆனால் இதற்கான எந்த நடவடிக்கைகளையும் அரசு மேற்கொள்ளவில்லை. ஆனால் கோவில் பரவல் ஏற்பட்டு 1.5 வருடங்கள் கடந்து இதற்கான நடவடிக்கை அரசு மேற்கொள்ளவில்லை. இந்த நிலைமைகளை கட்டுப்படுத்துவதற்கு அரசு உடனடியாக நடவடிக்கை எடுக்க வேண்டும். கடந்த 40 ஆண்டில் இருந்து சுதந்திரத்திற்கு பிற்பாடு தமிழர்களை அழிப்பதற்கு குடியேற்றங்களை செய்து தமிழர்களை இல்லாத ஒழிப்பதற்கு நீங்கள் சிந்திக்கின்றீர்களே தவிர தமிழர்களுடைய கல்வி உரிமையை பறிப்பதற்கு தமிழர்களுடைய பொருளாதாரத்தை அளிப்பதற்கு நீங்கள் சிந்திக்கின்ற காரணத்தினால் சிந்தித்து வந்த காரணத்தினால் இன்று இந்த நாடு இந்த மோசமான கடன் நெருக்கடிக்கும் சீனாவுக்கு நாட்டை விற்க வேண்டிய அளவுக்கும் உங்களை கொண்டு சென்று விட்டிருக்கின்றது. ஆகவே நீங்கள் தமிழர்களோடு அதிகாரத்தை பகிர்ந்து கொள்வதை பற்றி சிந்திக்காத வரைக்கும் உங்களால் ஒருபொழுதும் இந்த அழிவிலிருந்து மீண்டள முடியாது. டக்ளஸ் சிவானந்தா போன்ற அடிமைகளை வைத்துக் கொண்டு ஒருபொழுதும் இந்த தேசத்தை நீங்கள் கட்டியெழுப்ப முடியாது என்பதை இந்த இடத்திலே நான் பதிவு செய்து கொள்ள
விரும்புகின்றேன்.
கரு கதாநாயகத்துமினி, மேம விவாதய அவசான் கிரீமட்ட மட்ட வச்சன சுவல்ப கதா கிரீமட்ட லபாதிம பிடிபாதமா உதுமாட்ட ஸ்துதிவாந்த வேணவா மெதனிதி மாஹிதான்னி மே விவாதய அந்தரகத்தை கட்டியட்ட விவித மந்திரி ஒரு அதாஸ் தக்குவா ஏ அதாசா தமாய் முதல் வடிப்புற அச்சு கசீம கன சாக்சா உணா எத்தனை அப்படி கியான தியன்னே அத லோகே சேம தனக்கும சேம தனக்கும மே முதல் வடிப்புற
வட பிளீஸ்
மகாபேங்க் விசின் நிகுத் கிரீம திபிரும் மே பிரஸ்னேட்ட மூணு தின அவஸ்தாவேதி மே பிரஸ்னேட்ட மூணு தின அவஸ்தாவேதி போஹோ ரஜயன் சஹா மகாபேங்கு மே கிரமவேதே பாவிச்சு கிடத்தினபா முடிஞ்ச சந்தான கிடக்க கமத்தி ඊට පසුව තවත් අදහසක් යොමු වුණා මේ සභාවේදී ගරු කථානායකතුමනි වෙළඳපොළ කිසි විටක පාලනය කරන්නට බැහැ කියන එක වෙළඳපොළවල් තියෙන්නේ පාලනය කළ හැකි ආකාරයට තමයි වෙළඳපොළවල් සකස් කරලා තියෙන්නේ මම හිතන්නේ ඒ එහෙම කියපු මන්ත්‍රීතුමා ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැති වෙලදී ඕනෙම මාකට් එකක් අපිට පුළුවන් වෙනට අවශ්‍යයි ඒක නියාමනයක් ඇතිව කටයුතු කිරීමට ඉතින් ඒ නිසා මනි මාකට්ස් කිව්වම බුදල් වෙළඳපොළක් නම් ස්ටොක් මාකට් එකක් කිව්වම අපේ ෂෙයාර් සුවමාරුවක් වෙනවා නම් ඒ මාකට් සියල්ලම යම් ආකාරයකට නියාමනයක් සිදු වෙනට අවශ්‍යයි. ඉතින් ඒක සිදු වෙන බව මම කියන්නට අවශ්‍යයි. එතනදී ෆොරින් එක්ස්චේන්ජ් මාකට්ස් උත් නියාමනය වෙනට අවශ්‍යයි. ඒවට විවිධ මෙවලම් තියෙනවා. ඒවා සකස් කරලා තියෙන්නේ මේ මෙවලම් එක. ඉතින් ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ එක වෙළඳ පොලක්වත් අපිට පාලනය කරන්න බෑ, ඒවා ඒ අයට ඕන විදිහට කරගෙන යන්න ඕනේ කියන එක, ඒක සිදු වෙන්නේ නැහැ. ඇමරිකාවේවත් එහෙම දෙයක් සිදු වෙන්නේ නැති බව මම මතක් කරලා දෙන්නට අවශ්‍යයි. ඊළඟට තවත් මන්ත්‍රීවරයෙක් මම හිතන්නේ මතක් කෙරුවා GSP Plus සහනය අපිට අහිමි වුණොතින් ඒකෙන් දැවැන්ත පාඩුවක් ලංකාවට වේවි. අපිට ඊට පස්සේ ඒකට උහුලන්න බැරි වෙන තත්ත්වයකට අපිට යන්නට වෙයි කියලා. මෙතනදී මම කියන්නට අවශ්‍යයි GSP Plus කියන සහනය වෙනත් රටවල් කොටසක් එකතු වෙලා ශ්‍රී ලංකාවට ලබා දෙන සහනයක් වුණාට ඒ ලබා දෙන්නේ ඒ සහනය ඒ රටේ ඉන්න ගනුදෙනුකරුවන්ට, ඒ රටේ බයස්ලාට, ඒ රටේ ආනයනකරුවන්ට. එහෙම දෙද්දී ගරු කතානායකතුමනි, ඒ අයට පුළුවන් වෙනට අවශ්‍යයි තමන්ගේ රටේ තිබෙන ඒ ටැක්සස් ගෙවලා ඒ බඩු ගන්නට. ඒනට අපි රටෙන් මෙහෙ යවනකොට අපිට යම්කිසි වාසියක් ලැබෙනවා නම් ඒ වාසිය අපිට දේශපාලනිකව වෙන වෙන වාසීන් ලබා ගැනීමට පාවිච්චි කරන එක මම හිතන්නේ කටයුත්තක් හොඳ දෙයක් කියලා. ඉතින් අපි දැක්කා පසුගිය රජය ඒ GSP Plus එක ලබා ගැනීම සඳහා විවිධ මෙවලම් පාවිච්චි කරා. ඒ අය UNHRCA කේ යෝජනාවක් ගෙනාවා, ඒ අයගෙත් අනුමැතිය ඇතිව 30A යෝජනාව. ඒත් එක්කම Office of Missing Persons ගෙනාවා. ඒත් එක්කම අපේ රටේ රණවිරුවන්ව දඩයන් කෙරුවා. ඒත් එක්කම LTTE එකේ සමාජිකයන්ව නිදහස් කෙරුවා. ඒවා කරලා GSP Plus එක ගත්තා. ඉතින් එහෙම GSP Plus එක අරගෙන උනත් අපේ රටේ තිබිච්ච
මේ ඕඩර් ප්ලීස් සභාවේ වැඩ කටයුතු අවසන් වෙනතුරු අපිට කාලය ලබා දෙන්න කියලා යෝජනා කරනවා සභාව. සභාවේකඟද
ග්‍රේ ආයි
අර කතා නැගිතුමිනි. ඒ නිසා LTTE සමාජිකයන්ව මේ අය නිදහස් කරන්නටත් එකඟ වුණා. ඊට පස්සේ තමයි GSP Plus සහනයට නැවත වරක් අපි ලබා ගත්තේ 2017 දී. එනකොට අපි දැක්කා ඒ වගේ සිදුවීම් එක්ක යම් අපේ දේශපාලනිකව තිබෙන අයිතීන්, අපේ රටේ තිබෙන ස්වෛරීභාවය අපි මේ වාසියක් ලබා ගැනීමට අපි සැක්‍රිෆයිස් කරනවා නම්, ඒක අපි ලබා දෙනවා නම් ඒක රටකට රටේ තිබෙන ඉදිරි ගමනට යම්කිසි බාධාවක් සිදු වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ සැරේත් උනත් අපි දැක්කා මේ GSP Plus සහනය ලබා දෙන්නට නම් ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් එක අහෝසි කරන්න කියලා තියෙනවා, අපේ වෙනත් රටවල් එක්ක තියෙන සම්බන්ධතාවල් වෙනස් කරන්නට කියලා තියෙනවා, එහෙම නැත්නම් සමහරක් මේ අයව අත්අඩංගුවට අරන් තිනවා නම් ඒ අයව නිදහස් කළ යුතුයි කියලා කියන තියෙනවා. මම හිතන්නේ ඒක කිසිම රටකට self-respecting රටකට ඒ වගේ දේවල් කරන්නට අමාරුයි. ඉතින් ඒ නිසා අපිට ඒ වගේ තත්වයකට වැටෙන්නේ නැති වෙන්නට නම් අපේ රාජතාන්ත්‍රිකව අපි මේ පිළිබඳව සාකච්ඡා කරන ගමන්ම ආර්ථිකමය පැත්තෙන් අපි ලෑස්ති වෙන්නට ඕනේ. මෙවැනි සහනයක් අපිට ලැබෙන්නේ නැත්නම් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක. ඉතින් මේ දෙපැති දෙකම අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ පැති එක පැත්තක් අපි ක්‍රියාත්මක නැතිරුවොතින් ඒකෙන් අපිට වෙන්න පුළුවන් වෙන ප්‍රශ්න වාසියක් වෙන්නට පුළුවන්. ගරු කතානායකතුමනි, මගේ කතාව අවසන් කරන්න පෙර මා කියන්නට අවශ්‍යයි මේ අවස්ථාවේදී අපේ රටට යම්කිසි පීඩනයක් ඇති වෙලා තිබෙනවා. ඒක අපි පිළිගන්නවා. අපේ රටේ ඩොලර් වලට පීඩනයක් තියෙනවා, අපේ රටේ තිබෙන ආර්ථිකමය කටයුතු වලට පීඩනයක් තියෙනවා. මොකද අපි රට වසලා තිබුණා ගොඩක් කල්, නැවත වරක් රට ඇරලා තියෙනවා දැන්. ඉතින් ඒ නිසා ඉතාමත්ම ඉක්මනින් අපේ ආර්ථිකයේ නැවත වරක් ඒ මට්ටමට ගෙන එන්නට අපි කටයුතු කරන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒනකොට අපි දැක්කා අපේ රටේ දිගින් දිගටම හැකියාවක් තිබිලා තියෙනවා. මේවට මුහුණ දීලා මේ වගේ අභියෝග මැද්දේ අපිට කටයුතු කරන්නට අපිට ශක්තියක් තියෙන බව පෙන්වලා දීලා තියෙනවා. අපි යුද්ධයක් කරන කාලේදී මේ වගේ ප්‍රශ්න තිබුණා. GSP Plus අයින් කරනවා කියලා කිව්වා. අපි ඒ වුණාට ඒවටත් මුහුණ දීලා ඒවා අපි කරගෙන ගිය බව මම මතක් කරලා දෙන්නට කැමතියි. ඉතින් ඒ නිසා ඉදිරි කාලයේදී අපි රජයක් හැටියට අලුතෙන් මාර්ග ඇති කර ගන්නට හදනවා විදේශ විනිමය මේ රටට ගෙන එන්නට. Non-debt inflows. ඒ කියන්නේ පිට රටවල් වලින් අපිට මුදල් ගලා එනට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා ණය නොවන ගලායම් බවට පත් කරන්න හදනවා. ඉතින් ඒ නිසා ඒකට සෑහෙන අඩිතාලමක් අපි දැනටමත් දාලා තිනවා. Port City නගරය පිළිබඳව කොමිෂන් සභාව පත් කළා. අපි ඒ හරහා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපේ තවත් South South, ඒ කියන්නේ දකුණු රටවල් අතර තිබෙන මේ අපේ රිලේෂන්ෂිප් එක අපේ තියෙන සම්බන්ධතාව වැඩි කරලා ඒ හරහා අලුතෙන් ආයෝජනය කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අලුතෙන් ඒ ක්‍රමවේදයන් හරහා අපේ රටේ තිබෙන මුදලුත් අපි රැකගෙන නැවත වරක් අපි ආර්ථිකමය වශයෙන් වර්ධනය වෙන මාර්ගයකට නැවත වරක් යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියන එකත් මතක් කර දෙන්නට අවශ්‍යයි. ඉතින් මේ නිසා සමස්ත කැටයට මා රටට දෙන්නට අවශ්‍ය වෙන පරිවිඩය තමයි වර්තමානයේදී අපිට යම් පීඩන තිබුණත් ඒවා තාවකාලිකයි. නැවත වරක් රට විවෘත කරලා සංචාරක ක්ෂේත්‍රය විවෘත වෙලා සංචාරක ක්ෂේත්‍රයේම විවිධෙන් පටන් ගත්තම අපිට නැවත වරක් මේවට මේ අපිට හරිගස්ස ගන්න පුළුවන් වෙන බව මතක් කර දෙන්නට අවශ්‍යයි. ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්නට සූදානම්. රටක් හැටියට රජයක් හැටියට අපි ඒව ගන්නට සූදානම්. ඒ වගේම අපි දැනටමත් සාකච්ඡා කරලා තියෙනවා, කැබිනට් මණ්ඩලෙත් අපි දැනුවත් කරලා තිබෙනවා. ඉතින් ඒ හරහා කටයුතු අපි ඉදිරියේදීත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මූලික අඩිතාලම තමයි ජීවිත වැදගත් බව අපි පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා තමයි කොවිඩ් වසංගතයේදී මූලදැනට අපි සීලු දේවල් කරලා තියෙන ගරු කතානායකතුමනි. ඒත් එක්කම ජීවනපායත් වැදගත්. ජීවනපාය නැති වුණොත් ජීවත් වෙන පුද්ගලයන්ට තමන්ගේ වැඩ රාජකාරී කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒ දෙපැත්තම තුලනය කරගෙන අපි කරන්නට බලාපොරොත්තු වෙන බවත් මතක් කර දීමෙන් මෙම පනතට මේ අපි ඉදිරිපත් කර තියෙන යෝජනා සහ ගැසට් පත්‍රවලට සහ ඒ රෙගුලාස් වලට සහාය ලබා දෙන්නේ කියලා විපක්ෂිනුත් ඉල්ලීමක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
යෝජනා අංක 1 සභාව එකඟද? යෝජනා අංක 2
ආයි
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක 3 සභාව එකඟද?
ආයි.
යෝජනා අංක 4 සභාව එකඟද?
ආයි.
යෝජනා අංක 5 සභාව එකඟද?
ආයි.
යෝජනා අංක 6 සභාව එකඟද?
ආයි.